ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
දෑමනම් තවත් සතියක ආරම්භමක් සඳුදිනයක තමයි අපි හමුවන්නේ. පසුගිය සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු තොරතුරු රැගෙන සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමත් සමගින් මේ සඳහා සුපුරුදු පරිදි අද දවසේදී තවත් සමග සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියවල. ආයුබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
ආයුබෝවන් සුබෝදෑසනක් නිපුණ.
ඔව් මනෝජ්, රාගම වෛද්‍ය පීඨයේ නිවාසිකාගාර ගැටුම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට සහ ඔහුගේ පුත්‍රයාට විවිධ චෝදනා එල්ලවීමෙන් පැවතුණා. ඒ වගේම අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාට මේ වෙද්දි මේ හේතු වෙන ඉල්ලාස්වීමටත් සිද්ධ වුණා. අපි එහෙමනම් මුලින්ම මේ ගැන අවධානයක් යොමු කරමින්ම අපේ සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුම ආරම්භ කරමු.
ඔවුනෙපුන, මීට පෙරත් මෙහෙම ශිෂ්‍ය ගැටුම් සිද්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. ඒ පිළිබඳව සෑහීමට පත් වුණු අවස්ථා තියෙනවා, පත් නොවුණු අවස්ථා තියෙනවා. නමුත් මේ රාගම වෛද්‍ය පීඨය හා සම්බන්ධ සිද්ධිය මේ වතාවේ ටිකක් ඊට වඩා ඉස්මතු වෙලා පෙනෙන කාරණයක් බවට පත් වුණේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා මේ සිද්ධියට සම්බන්ධයි කියන චෝදනාවත් එක්ක. ඉතින් මෙහෙම අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයි කියලා දිගින් දිගටම චෝදනා එල්ල වෙද්දි ඔහු දිගටම කිව්වේ මගේ මේකට කිසිම සම්බන්ධයක් නැහැ, තමන් සම්බන්ධයි කියලා මොන යම් හරි පරීක්ෂණයකින් ඔප්පු වුණොත් තමන් නැවත දුරෙන් ඉල්ලා අස්වෙනවා කියලා ඔහු කිව්වා. ඉතින් කොහොම වුණත් ඔහුගේ පුත්‍රයා මේකට ආරංචි කියලා දැනගත්ත වෙලාවේදී ජනාධිපතිතුමාත් සිද්ධිය වෙච්ච දිනේ අරුන්දික රාජ්‍ය අමාත්‍යවරයාට කතා කරලා ඇමති දුරෙන් ඉල්ලා අස්වෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා කියලා වාර්තා වෙනවා. මේ ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වලා වගකිවයුතු අයට කඩිනමින් දඩුවම් දෙනවා කියලා ජනාධිපතිවරයා කියලා තිනවා. ඒ හින්දා අරුන්දික රාජ්‍ය අමතිවරයාට ඉල්ලා අස්වෙන්න කියලා ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාටත් කතා කරලා කිව්වා කියලා වාර්තා වෙනවා. ඉතින් කොහොම වුණත් අරලියගහ මන්දිරයට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාවත් හම්බ වෙලා මේ ගැන සාකච්ඡා කරලා තිනවා. අගමැතිතුමත් එක්කත් අරුන්දික රාජ්‍ය අමතිවරයා කියලා තිබුණේ තමන් මේ සිද්ධියට කිසිම සම්බන්ධයක් නැහැ. කොහොම වුණත් පුත්‍රයා එදාම නීතිඥවරයෙක් මාර්ගයෙන් පොලිසියට බහර දුන්නා. රාගම සිද්ධියට අරුන්දික රාජ්‍ය අමතිවරයාගේ පුත්‍රයයි තවත් පිරිසකුයි වාහනයකින් පලා ගියා කියලත් ඒ වෙනකොට පොලිසියට තොරතුරු ලැබිලා තියෙනවා. කොමනත් ජනාධිපතිතුමාවත් හම්බ වෙන්න ඔහු ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ ජනාධිපතිතුමාත් ටිකක් කේන්තියෙන් හිටියා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් පස්සේ මේ සියල්ල යන අතරේ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමතිවරයා තමන්ගේ රාජ්‍ය මාධ්‍යයෙන් ඉවත් වෙන බව කිව්වා. තමන්ගේ පුත්‍රයාත් නීතිඥවරයෙක් මාර්ගයෙන් අධිකරණයට යොමු වුණා. ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරා. ඔහුත් සමග මේ සිද්ධියට සම්බන්ධ තවත් සිසුන් කිහිප දෙනෙක්වත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. රාජ්‍ය අමතිවරයා කිව්වේ තමන් පරීක්ෂණයකට දීලා ඉවත් වෙනවා. ඉක්මනින් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණම තමන් නිර්දෝෂී කියලා ඔප්පු වුණොත් තමන්ටත් නැවතත් මේ වගකීම ලබා දෙයි කියලා තමන් විශ්වාස කරනවා කියලා කිව්වා. කොහොම වුණත් තමන් ඒකට සම්බන්ධ නැහැ කියලා ඔහු කිව්වා. ඉතින් මේක නවක වදයේ සම්බන්ධ සිද්ධියක් පදනම් කරගෙන තිබෙච්ච සිද්ධියක්. ඒකට වෙනම පරීක්ෂණයක් යයි, ඒකට වෙනම නීතිය ක්‍රියාත්මක වෙයි. නමුත් පොල් සංවර්ධන මණ්ඩලයට අයිති වාහනයක් මේ සිද්ධියට භාවිතා කිරීම තමයි මූලිකවම හේතුනේ. එහෙම භාවිතා කරද්දී කවුද මේකේ ගියේ කියලා තොරතුරු ඇහුවා. ඊට පස්සේ රාජ්‍ය අමතිවරයාගේ පුත්‍රයා එතනට ගියා කියලා කිව්වා. ඔහුට දැන් නීතිය ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය අමතිවරයා මේකට සම්බන්ධද නැද්ද කියලා හොයලා බලලා ඔහුගේ අමාත්‍ය දුරයයි ඔහු නිර්දෝෂී නම් ලබල දෙයි කියලා ඔහුත් විශ්වාස කරනවා. අපි බලාගනිමු මොකද්ද ඒ අතර ඊට පස්සේ සිද්ධ වෙන්නේ කියලා.
ඔමනෝජ්, රාජගිරි ප්‍රදේශයේදී අපරීක්ෂාකාරි ලෙස රිය පැදවීම සහ තරුණයෙකු අනතුරට ලක් කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක ගොනු කරපු මූලික විරෝධතාව කොළඹ මහධිකරණ විනිසුරුවරයා ප්‍රතික්ෂේප කළා කියලත් මේ අතරතුරේදී ආරංචි වෙනවා. මොකක්ද මේ ගැටලුවේ වත්මන් තත්වය මනෝජ්?
ඔවු නිපුණ, සන්දීප් සම්පත් කියන තරුණයා රියනතුරට ලක්කරා කියන සිද්ධිය සම්බන්ධයෙන් තමයි මේ නඩුව ක්‍රියාත්මක වුණේ. පාට්ලි චම්පික රණවක හිටපු ඇමතිවරයා මීට පෙර අධිකරණයට ගොනු කරලා තිබුණු මූලික විරෝධතාව පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරලා පහුගිය 3 වෙනිදා එය ප්‍රතික්ෂේප කරා. චම්පික රණවක හිටපු ඇමතිවරයා කරලා තිබුණු ඉල්ලීම ප්‍රතික්ෂේප කරා. කොමුණත් මේ චෝදනා කියවලා නඩු විභාගයට ගන්න ජූනි මාසේ 17 වෙනිදා නැවත මේ නඩුව කැඳවන්න කියලා විනිසුරුවරයා නියෝග කරලා තියෙනවා. මේ සිද්ධියට අදාළව 2016 පෙබරවාරි 30 වෙනිදා වැලිකඩ පොලිසිය සැකකරුවෙක් විදිහට චම්පික රණවක හිටපු ඇමතිවරයාගේ රියදුරා දිලුම් තුසිත කුමාර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරලා එහිදී ඔහු වරද පිළි අරගෙන අධිකරණය නඩු කටයුතු අවසන් කරලා තිබුණා. කොමුණත් මේ පිළිබඳව නැවතත් කොළඹ අපරාධ කොට්ටාසේ අධිකරණයේ නඩුවට අදාළ එම නැත්තම් අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කරලා තිබුණා. 2019 දෙසැම්බර් 13 වෙනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අපරාධ කොට්ටාසේ ඉල්ලීමකට අනුව හිටපු ඇමති පාට්ටේ චම්පික රණවක මහත්මයාට ඔහුගේ රියදුරා විදිහට පෙනී හිටපු තුසිත කුමාරට විදේශ ගමන් තහනම් නියෝගයක් පනවලා තිබුණා. ඉතින් මේ සංදීප් සම්පත් කියන තරුණයා අනතුරට ලක් කළ බරපතල තුවාල සිද්ධ කිරීම, ඒ අනතුරෙන් පස්සේ වාහනේ රියදුරු මාරු කිරීම, රියානුතුරක් සිදු කරලා පලා යාම, පොලිසියට තොරතුරු වසන් කිරීම, මේ කියන සිද්ධි සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත පාට්ටේ චම්පික හිටපු ඇමතිවරයා 2019 දෙසැම්බර් 18 වෙනිදා ඔහුගේ නිවසේදී කොළඹ අපරාධ කොට්ටාසේ අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා. පස්සේ දෙසැම්බර් මාසයේ 24 වෙනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ රුපියල් 25,000ක මුදල් ලැපයක්, ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හරින්න තීරණය කළා. දැන් ඒ අනුව නැවත කැඳවපු නඩුවට දින නියම කරලා තියෙනවා ජූනි මාසයේ 17 වෙනිදා. එදිනට මේ සියලු දෙනාට පෙනී ඉන්න කියලා නියෝග කරලා තියෙනවා. දැන් චම්පික රණවක හිටපු ඇමතිවරයාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳව තායික කතා වෙනවා. ඔහු 43 වෙනි සේනාංකය කියලා සේනාංකයක් පිහිටුවාගෙන ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ුත් යම් බලපෙරළියකට සූදානමක් තියෙනවා කියලාත් වාර්තා වෙනවා. ඒ අතරේ තමයි ඔහුට රෙහිව මේ රියානුතුර සම්බන්ධයෙන් නඩුව ආයිමත් කැඳවන්න දින නියම කරලා තීරණය කරලා තියෙන්නේ. නඩු කටයුත්ත සිද්ධ වෙන්නේ කොහොමද, ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත් වෙන්නේ කොහොමද කියලා අපිට ඉදිරියේදී තමයි බලන්න සිද්ධ වෙන්නේ.
ඔමලොජ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පසුගිය සිකුරාදා නිදහස් දිනයේදී නිදහස් කරාවියයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වුණා. නමුත් එවැන්නක් සිද්ධ වුණේ නැහැ. ඉතින් මොකද්ද මේ සඳහා හේතු වෙලා තියෙන්නේ කියන කාරණාවත් අපි මීළඟට කතා බහ කරමු මනෝජ්.
ඔව්, හිටපු මන්ත්‍රී රංජන් රාමනායක බන්ධනාගාරයෙන් නිදහස ලබයි නිදහස් දිනේ කියලා බොහෝ දෙනෙක් කිව්වා. අපි දන්නවා ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා නිශ්ශංක සේනාධිපතිත් කලාකරුවොත් අත්සන් කරලා තිබුණු පෙත් සමක් ජනාධිපතිවරයාට බාර දීලා රංජන් රාමනායකට නිදහස් දවසේ නිදහස් කරගන්න කැප වෙනවා කියලා කිව්වා. ඉතින් නිදහස් දවසේ ඔහු නිදහස් කරයි කියන බව, එමන් නැත්තම් සිරකරුවන් නිදහස් කිරීමට අදාළ ලේඛනයේ රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නම තිබුණේ නැහැ. කොහොම වුණත් ජනතාව යම් ප්‍රමාණයක් වැලිකඩ බන්ධනාගාරය අසලට ඇවිල්ලා තිබුණා. නිදහස් දිනේ සිරකරුවන්ගේ නාමලේඛනයට ජනාධිපතිවරයා ඔහුගේ නම ඇතුළත් කරලා තිබුණේ නැහැ. මේ ගැන එතකොට මේ කටයුත්තට සම්බන්ධ වුණු කලාකරුවෝ නිශ්ශංක සේනාධිපති ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාගෙන් විමසලා තිබුණා. එහිදී ඔහු කිව්වා කියලා වාර්තා වෙනවා, මේ පාරණන් ෂුවර් කරන්න එපා, වෙසක් එකටවත් බලමු කියලා. ඉතින් කොහොම වුණත් කලාකරුවොත් එතනදී කියලා තිබුණලු හිටපු ජනාධිපතිවරුන් නම් කලාකරුවන් ගිල්ලීම් ගැන යම් අවධානයක් යොමු කරා කියලා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාත් පහුගිය දවසේ වැලිකඩට ගිහිල්ලා රංජන රාමනායක හිටපු මන්ත්‍රීවරයව හම්බෙලා තිනවා. එදත් රංජන රාමනායක හිටපු මන්ත්‍රීවරයා සජිත් ප්‍රේමදාස මහත්මයාට කියලා තිනවා, මම හිතනවා මාව නිදහස් කරයි කියලා කියලයන් බලාපොරොත්තු සාගත අදහසක් ප්‍රකාශ කරලා තිබුණා කියලා වාර්තා වෙනවා. ඉතින් සමහරු කියනවා මේකට ටිකක් වැඩිපුර ප්‍රචාරයක් ලැබීම, පිරිස සූදානම් වීම, සමාජ මාධ්‍ය ඔස්සේ නිදහස් වෙන්න කලින් නිදහස් වුණා, මේ අදාළ ලියකියවිල වලට අත්සන් කර ආදී ප්‍රකාශනිකුත් වීමත් මෙය යම් විදිහකට මෙදින සිදු නොවෙන්නේ හේතු වෙන්නට ඇති කියලා සමහරු විශ්වාස කරනවා, අදහස් පළ කරනවා. කොමුණත් බලාපොරොත්තු සාගත විට වගේ රංජන රාමනායක හිටපු මන්ත්‍රීවරයාට මේ නිදහස් දවසේ ඔහු බලාපොරොත්තු වෙච්ච නිදහස ලැබුණේ නැහැ. ඔහුට නිදහස ලැබෙන්න නම් අපි හැමෝම දන්නවා වගේම ජනාධිපති පොදු සමාවක් හිමි විය යුතුයි. ඊට අදාළ ලේඛනවලට ජනාධිපතිවරයා අත්සන් කරලා තිබුණේ නැහැ. එහෙනම් ඔහුට මෙවර ඒ නිදහස ලැබුණේ නැහැ නිකුණ.
හොඳමනෝජ්, ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යම් යෝජනාවලියක් ඉදිරිපත් වුණා පසුගියද. මොනවද අතර මනෝජ් මේ යෝජනාවලිය ඇතුළත් වන්නේ?
අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යම් ආකාරයට ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරලා තිබුණා. රට මේ වෙලාවේ මූණ පාලා තියෙන අර්බුදකාරී තත්ත්වයන් ඇතුළේ මේ උද්ගත වෙන දේශපාලන අස්ථාවරත්වයන් නිරීක්ෂණය කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයට ලබා දෙන්න විශේෂ යෝජනාවලියක් සකස් කරලා තියෙනවා කියලා. ඒ යෝජනාවලිය පෙරේද දවසේ පැවතිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවේදී සම්මත කරගත්තා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ඒකකයක් කිව්වා. මේ යෝජනාවලියට කරුණු 15ක් ඇතුළත් වෙනවා. ආර්ථික අර්බුදය, හරිත ගොවිතැන, ආණ්ඩුකරණය, මේ ආදී කරුණු එකට ඇතුළත් කරලා තියෙනවා. ඊට පස්සේ මේ වසරක් ඇතුළත අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න රජය කටයුතු කරන්න අවශ්‍යයි. පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ නොපමාව පවත්වන්න අවශ්‍යයි. දේශපාලන අස්ථාවරත්වය කළමනාකරණය කළ යුතුයි. සහල් හිඟය පියවන්න රජය පියවර ගත යුතුයි. තේ, කුරුඳු, ගම්මිරිස් වගේ සුළු අපනයන භෝග සඳහා වගා වන්දි ලබා දීම සිදු කළ යුතුයි. මේ ආදී කරුණු ගැන අවධානය යොමු කරලා තමයි මේ යෝජනා ඉදිරිපත් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවේදී ඒක සම්මත වෙලා තියෙනවා ඊට පස්සේ හිටපු ජනාධිපතිවරයාත් අදහස් දක්වලා තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාත් අදහස් දක්වලා තිබුණා ආණ්ඩුවෙන් යන්න ලෑස්තිද කියලා මාධ්‍යවේදීන් නැවුවා එහෙම සූදානමක් නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කිව්වා හැබැයි හිටපු ජනාධිපතිවරයා කිව්වා ඉදිරියේදී තමන් පක්ෂ කේපයක් සමග සාකච්ඡා කරලා තියෙනවා සම්දානගත වෙන්න ඉදිරි මැතිවරණවලදී සම්දානගතව තර්ක කරන්න කොහොමද කියලා මේ වන විටත් අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කරමින් යනවා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් කිව්වා.
ඔමනෝජ් බොරැල්ල සියලු ශාන්තුවරීන්ගේ දේවස්ථානයේ තිබූ අත්බෝම්බය හා සම්බන්ධ මුනි නමැත්තෙකු හමුවීමට පසුගෙදා පැවති ශ්‍රී ලංකා ජාතික නිදහස් සැමරුමට සහභාගී නොවී අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් කොළඹ අපරාධ කොට්ටාසයට ගියා කියලත් වාර්තා වෙනවා පසුගිය සතියේදී. අපි මේ ගැනත් එහෙමනම් කතා බහ කරමු.
ඔව්, අපි දැක්කා ජාතික නිදහස් සැමරුමට කාඩිනල් හිමියන් සහභාගී නොවීම ගැන අදහස් දක්වලා තිබුණා. බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බ තැබීමේ සිද්ධිය පාස්කු ප්‍රහාරයට යුක්තියට නොවීම මේ කාරණා පදනම් කරගෙන කාඩිනල් හිමිපාණන් මේ තීරණය ගත්ත කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම වුණත් අහිංසක ජනතාව තලාපෙලා වේදනාවට පත් කරන වකවානුවක් උදා වෙලා තියෙනවා. ඒ හින්දා බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී නිදහස් දවසේ පැවැත්වෙන ආශිර්වාද දිව්‍ය මෙහෙයත් පවත්වන්නේ නැතිව ඉන්න උන්වහන්සේ තීරණය කරා කියලා වාර්තා වෙනවා. ඉතින් කොළඹ අපරාධ කොට්ටාසය විමර්ශන සිද්ධ කරනවා මුනි කියලා මේ දේවස්ථානයේ වැඩ කරපු සේවකේ රඳවගෙන ඔහුව මුණ ගැහෙන්න ගිහිල්ලා තිබුණා කාඩිනල් හිමිපාණන් එදා නිදහස් දවසේ. එදා මාධ්‍යවේදිනුත් උන්වහන්සේකින් ප්‍රශ්න කරා මොකද මේ සිද්ධි සම්බන්ධයෙන් අදහස කියලා. නමුත් කාඩිනල් හිමිපාණන් මේ ප්‍රශ්න වලට උත්තර නොදී ගියා මාධ්‍යයට උත්තර නොදී. නමුත් සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කරා මේ සිද්ධ වෙන සිද්ධි වලට ඔවුන්ට යම් සැකයක් තිබෙනවා. මේ මුනි කියන පුද්ගලයාව රඳවාගෙන ඉන්නේ හේතුවක් ඇතුවද කියන එක සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවා. නිසි ලෙස මේ පරීක්ෂණ සිද්ධ විය යුතුයි කියන කාරණය පිළිබඳව ඔහු අවධාරණය කරා. කාඩිනල් හිමිපාණන් ඒ අදහසත් එය තමයි වැනි අදහසක් ප්‍රකාශ කරලා තිබුණා. කොමුණත් නිදහස් දිනේ මේ විශේෂ අවස්ථාවට කාඩිනල් හිමිපාණන් සහභාගී වුණේ නැහැ. ඒකට හේතුව විදිහට බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේදී හම්බ වෙච්ච අත්බෝම්බය සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව සෑහීමකටපත් නොවීම තමයි ප්‍රධාන කාරණේ හැටියට වාර්තා වෙන්නේ.
මේ වෙද්දි ශ්‍රී ලංකාවේ පවතින මූල්‍ය අර්බුදය විසඳීම සඳහා තාක්ෂණික උපකාර පැතීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලිඛිත ඉල්ලීමක් සිදු කළ බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගියදා සඳහන් කළා. නමුත් මෙහෙම ඉල්ලීමක් නැහැ කියලා IMF එකේ ලංකාවේ ප්‍රධානියා පවසනවා. මේක නෙමෙයිනම් අපි අවසාන වශයෙන්ම අවධානයක් යොමු කරමු මනෝජ්.
දැන් රජයේ ආරංචි මාර්ගත් සඳහන් කරනවා යම් ආකාරයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්න යම් උත්සාහයක් තියෙනවා කියලා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා පහුගිය දවසක මාධ්‍ය හමුවකදී කිව්වා රට මුහුණ පාලා තියෙන ආර්ථික අර්බුදය විසඳ ගන්න ජාතික මූල්‍ය අරමුදලෙන් යම් තාක්ෂණික සහායක් ලබා ගන්න ලිඛිත ඉල්ලීමක් සිද්ධ කරලා තියෙනවා කියලා. නමුත් අපි දැක්කා ඒ පිළිබඳව අදහස් දක්වලා තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාවේ ප්‍රධානියා විදියට කටයුතු කරන මසාහිරෝ නොසාකි ඔව් කියලා තිබුණා. ශ්‍රී ලංකා රජය යම් මූල්‍ය සහනයක් ලබා ගන්න අපේක්ෂා කරනවා නම් ඒ පිළිබඳ සලකා බලන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම්. කොමුණා ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් මෙතෙක් ඉල්ලීමක් කරලා නැහැ කියලා විදේශ මාධ්‍යවලට තමයි ඔව් ඒ කාරණේ කියලා තිබුණේ. දැන් අපි දැක්ක කැබිනට් මණ්ඩලයේ යම් අවස්ථාවල ඇතැම් අමාත්‍යවරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේ වෙලාවේ තියෙන ආර්ථික අර්බුදය විසඳ ගමු කියලා ඉල්ලීම් කළා. ඇතැම් අමාත්‍යවරු තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. නමුත් මේ වන විට වාසුදේව නානායක්කාර ඇමතිවරයා හැර අනෙක් අමාත්‍යවරු බොහෝ දුරට මේ වෙලාවේ මේ සහාය ලබා ගන්න එකගයි කියලා වාර්තා වෙනවා. කොහොමුණත් තමන් ඊට විරුද්ධයි කියලා වාසුදේව නානායක්කාර ඇමතිවරයා කලින් කිව්වා. එහෙම තීරණයක් ගත්තොත් තමන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වෙනවා කියලාත් කිව්වා. නමුත් මේ වෙනට ඔහු කියලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරගන්න සූදානම් නම් තමන්ගේ ස්ථාවරයත් වෙනස් කරගන්න සූදානම් කියලා. ඉතින් අපි බලමු මොකද සිද්ධ වෙන්නේ කියලා. ලංකාව පැත්තෙන් විශේෂ මුදල් අමාත්‍යවරයාගේ පැත්තෙන් යම් තාක්ෂණික සහයෝගයක් උනත් ලබා ගන්න සූදානම් සහ ඒකට ලිඛිතව ඉල්ලීම් කරලා තියෙනවා කියලා කිව්වා. නමුත් ඒ ඉල්ලීමට ලැබෙන ප්‍රතිචාරය සලකලා බලලා තමයි ඒ සහයෝගය ලබා ගන්න කියලා කිව්වා. බොහෝ දෙනෙක් විශේෂයෙන් විපක්ෂයේ පවා ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු පවා කියන්නේ මේ වෙලාවේ රට මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදයෙන් යම් සහනයක් ලබන්න ගොඩ එන්න විසඳුමක් හොයන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම තමයි වඩා වැදගත් කියලා. දැන් ක්‍රමයෙන් මේ පැත්තට රජයේ පැත්තෙත් නැඹුරුවක් තියෙන බව මේ ප්‍රකාශ කරන අදහස් වලින් පේන්න තියෙනවා නිපුණ.
හොඳ, හැමනම් මේත් සමගින් අපි අද දවසේ SBS සිංහල සේවය සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමෙන් සමුගන්නවා. එමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මනෝජ්, සුභ සතියක් ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි නිපුණ, සුභ සතියක්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.